Okay, so here we go. So these are the questions for tonight. And the first one is as follows. Venerable Sir, I was wondering what wrong stillness is like. Could you please explain it? Okay. Also, about relaxing the body when meditating. How does pain disappear when one concentrates on the aching spot? For me, the pain increases. Maybe I'm doing it wrong. So I wanted to clarify. Please comment if time permits. Thank you very much.
Okay, let me translate. ස්වාමීන් වහන්සේ වැරදි නිශ්චලතාවය කියලා කියන්නේ මොකද්ද? ඒක පැහැදිලි කරන්න භාවනාවේදී භාවනාවේ තියෙන වැරදි නිශ්චලතාවයෙන් අදහස් වෙන්නේ මොකක්ද? දෙවෙනි ප්‍රශ්නේ තමයි ශරීරයේ සැහැල්ලු කිරීම සම්බන්ධයෙන් අහලා තියෙනවා. ශරීරයේ කොහේ හරි තැනක තද ස්වභාවයක් වේදනාත්මක තැනක් තිබුණොත් ඒක කොහොමද සැහැල්ලු කරන්නේ? මොකද එතෙන්ට අවධානය යොමු කරගමන් ඒක වැඩි වෙනවා. ඒ වේදනාව වැඩි වෙන්න ගන්නවා. එහෙම නම් කොහොමද මේක තේරුම් ගන්නේ? ඒක පැහැදිලි කරන්න කියලා තියෙනවා.
Okay. So, the idea of the wrong stillness or Miccha Samadhi, which is how it is described in this particular sutta we saw today, the idea is not that the stillness itself is wrong here. The idea is that it is stillness is not properly combined with the other factors of the Noble Eightfold Path. So if you have a stillness of the mind, you may even have a very deep state of samadhi, right? And then if it is combined with wrong view, that is why it is called wrong stillness. This is just my guess or my estimation of why that is the case. And the reason is because if it is combined with wrong view, it will only go to wrong stillness and it won't go any further. Right? Let's say that you are a Christian, and there were some Christian mystics in the Middle Ages who were known for very deep meditation at that time. This is a long time ago, obviously 300, 400, 500, 600 years ago. But because they had this idea that there is a God there, when you get into very profound samadhi, you take that stillness, that samadhi, to be an expression of that God. Because it's so powerful, right? You get into stillness, everything is unified. Your sense of self is almost completely gone when the stillness is very profound. The bliss is enormous, and the sense is very much maybe what you would expect a experience of God might be like.
මේ මිච්ඡා සමාධි කියන එක තමයි මේ වැරදි නිශ්චලතාවය කියන එකෙන් අදහස් කරන්නේ. වැරදියට තියෙන සමාධි මට්ටම. එතකොට එතන තියෙන මේ නිශ්චලතාවය කියන අදහසම ඒගොල්ලෝ ඒ අපි ඒ අවබෝධ කරගන්න විදිය වැරදි වුණාම ඒක වැරදි. ඒ නිශ්චලතාවය කියන අදහසම වැරදි. මොකද ඒකට හේතුව තමයි ඒ නිශ්චලතාවය අනිකුත් සාධක සමග හරියට සම්බන්ධ වෙලා නැහැ. ඒ සමාධිය අනිකුත් භාවනා සාධක සමග සම්බන්ධ වෙලා නැහැ. විශේෂයෙන්ම වැරදි දෘෂ්ටියකින් යුතුවයි ඒ සමාධියට පත් වෙන කෙනා පත් වෙලා තියෙන්නේ. ඒ විදිහටයි ඒක තක්සේරු කරන්න උන්වහන්සේට පුළුවන්. එතන වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සමාධියට පත් වුණත් එතනින් එහාට වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ක්‍රිස්තියානි ආගමේ අවුරුදු 500කට කලින් සමාධිය කියන එක ඒගොල්ලෝ ඒකට ඒ මට්ටමට පැමිණුණාම එතන තමන් කියලා කෙනෙක් දැනෙන්නේ නැති නිසා ඒගොල්ලෝ හිතුවා ඒ තමයි දෙවියෝ කියලා. ඒ වගේ වැරදි අදහස් වලට අපිපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වැරදි සමාධිය කියලා කියන්නේ ඒ වගේ වැරදි අවබෝධයකින් යුක්ත සමාධියකට.
Okay, so that is my understanding of the idea of wrong samadhi. The second question is about relaxing the body when meditating. How does the pain disappear? Well, it is not so much the pain that disappears while you're doing this. Remember, the idea is to have the body in a comfortable position from the beginning. So you want the body to be nice and comfortable. And if there is a serious pain arising while you're meditating, the best way to get rid of that is basically to change your posture. right? Change you around a little bit. Put your legs in a different way. Sit on a chair, whatever it takes to get rid of the pain. There's always going to be a little bit of pain in the body, and a little bit is okay. But when it becomes like obsessive and the mind returns to the pain and again, is not able to let go of the pain, it means if you can't let go of the pain, you can't let go of the body either. The two always go together. That is the way to get rid of pain. But what I'm talking about, what I mean relaxing the body, is first of all like any small pains in the body, right? Small tensions in the body. If you have a tension, you know, the shoulders are not quite relaxed or whatever. You may have some facial tensions, or it could be the stomach. It can be anything. Sometimes you have small tensions in the legs. The more awareness you have on the body, the more you can feel these little tightnesses wherever they might be. And you relax that, first of all. You can relax, for example, by taking some deep breaths, right? That always relaxes very nicely. You can relax very much by developing the right attitude. The right attitude is very important. If you have a sense of compassion, or metta, and kindness towards yourself, usually the body relaxes. So by focusing on the spot, which isn't quite comfortable, and focusing on that with a sense of ease, with a sense of relaxation, with a sense of compassion, that spot tends also to kind of become soft and nice and easy as a consequence. So you focus, but you focus in the right way. You focus with kindness. And if it is a real pain, then please change posture instead.
ඊළඟ ප්‍රශ්නයටයි පිළිතුරු දුන්නේ මේ වේදනාවක් තියෙනකොට ඒක දුරු කරගන්නේ කොහොමද කියලා අහපු ප්‍රශ්නේ. එතෙන්ට අවධානය යොමු කළා ඒක සැහැල්ලු කරන්නේ කොහොමද කියලා ඇහුවේ. එතකොට ඒ වේදනාව නෙමෙයි ඇත්තටම දුරු වෙලා අතුරුදහන් වෙලා යන්නේ. අපිට තියෙනවනම් ඒ දැඩි ශාරීරික වේදනාවක් අපි ඒ වේදනාවෙන් මිදෙන්න ඕනේ භාවනාව කරගෙන යද්දී. අපිට පුළුවන් අපේ ඉරියව්ව වෙනස් කරන්න, අපි දෙපා තබාගෙන ඉන්න ආකාරය වෙනස් කරන්න, එහෙම නැත්නම් පුටුවක හිඳගන්න. කොයි වෙලේ වුණත් පුංචි හෝ වේදනාවක් තියෙන්න පුළුවන්. නමුත් අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි ශරීරය අපිට අතහරින්න බැරි නම් ඒ වේදනාවත් අපිට අතහරින්න බෑ. වේදනාව අතහරින්න බැරි නම් ශරීරය අතහරින්නත් බෑ. නොදෙනී යන්න ඕනේ ශරීරය. කොහේ හරි මුහුණේ හෝ දෙපාවල හෝ උරහිස්වල හෝ වේදනාවක් තියෙනකොට අපේ අවධානය වැඩිපුර යන්නේ එතෙන්ට. එතකොට අපි ගැඹුරු හුස්මක් අරගෙන ඒ වගේම නිවැරදි ආකල්ප සකස් කරගෙන අපේ ශරීරයට කරුණාවෙන් අපේ ශරීරයට මෛත්‍රියෙන් මෘදු ආකල්පයකින් සැහැල්ලු පහසු ආකල්පයකින් එහි ප්‍රතිඵලත් විඳිමින් ඉතාම මෙලෙක් ආකාරයේ පුහුණුවකින් අපි ශරීරය පිළිබඳව සැලකිල්ලෙන් යුක්තවයි ඒ පුහුණුව පවත්වන්න ඕනේ. එතකොට ඒ වේදනාවල් අපිට එච්චර කරදරයක් බවට පත් වෙන්නේ නැහැ.
Okay. Okay, so next one. The Reverend Ajahn Brahmavangso says meditation means give up. Okay. However much you strive to gain mindfulness, concentration, etc., can it be a reality unless you stop this awful gathering? Your interpretation, please. Okay, so let's just get a bit clear about this. Meditation means giving up, yes, that is exactly what he says, yeah. Yeah. Well, this is, in a sense...
Can I translate the question?
Oh, sorry, please do so. Yes, go for it.
ප්‍රශ්නේ තමයි අජන් බ්‍රහ්මාලිකායි මහන්සේ දේශනා කරාලු මේ භාවනාව කියලා කියන්නේ අතහැරීම කියලා. ඒ වගේම එතකොට අහනවා සිහියත් සමාධියත් කියන දේවල් යථාර්ථයක් වෙන්න පුළුවන්ද කියලා. ඒ ගොන්නට මේ වගේ කණ්ඩායමක් එක ඉන්නකොට ඒ දේවල් අත්විඳින්න පුළුවන්ද, ඒවා යථාර්ථ බවට පත් වෙනවද කියලා අහනවා. ඒ වගේම උන්වහන්සේ පිළිතුරු දෙන්න පටන් අරගෙන පැහැදිලි කරා මේ අතහැරීම කියන එක භාවනාව තමයි. ඒක පැහැදිලි. ඊටු ටික අපි අහමු. It's quite there.
Okay. Very good. Okay. Well, this is kind of the idea behind the way I teach meditation here. It's precisely that you are giving up, right? This is the idea of relaxing, of allowing things to be, not really striving, just observing the body quite passively. You're not doing very much. You're just feeling the body, right? And as you feel the body, you don't do very much. All you do is send some kind thoughts to that place. You learn to relax it by just, you know, doing whatever it takes to relax the body. That's all you do. And then by doing that, you're turning the present moment into something delightful, something beautiful, where the body fades away. When the body fades away, the mind also starts to fade away, because it is the mind that controls the body. All of these things goes together here. You're not actually doing very much. And then when you come into the present moment, because you haven't been doing very much at all, you just allow the present moment to be here. You don't control it. You allow things to be here, right? Mindfulness arises. You don't really judge what is happening here. Of course, if you get some terribly bad thoughts, you have to kind of try to, you know, go in a slightly different direction. You know, you start to get really angry or whatever. It's not very nice. But generally speaking, you don't judge in your meditation practice. You allow things to pass through. And even if something makes you a little bit upset or whatever, if you are completely passive, it tends to pass very quickly. And then you move on and you go somewhere else in the actual meditation. So the whole point here is that the mindfulness, which is the good mindfulness, is precisely the mindfulness where you are giving up. You're not gathering anything, you're not trying to be mindful. Mindfulness happens all by itself. And then, when mindfulness arises, then it is possible to watch the breath, right? And then from watching the breath, when the mindfulness is natural, the concentration, we shouldn't use the word concentration, should we? The samadhi that arises from that is a beautiful, still, peaceful samadhi, which is very relaxed, there's no tension again, because it comes from giving up, because it comes from not gathering, not from trying, but from actually relaxing instead.
Attaharima tamai sakyavinma api bhavanavadi karanne, eka tamai adahasa. ඒ අතහැරීම අපි ධනාත්මකව කරන අතහැරීමක්. ඒ දේවල් පිළිබඳව අවබෝධයක් ඇතිව කරන අතහැරීමක්. ඒ වගේම ඒ අතහැරලා අපිට ලබා ගන්න බොහොම ප්‍රීතිමත් ඒ වගේම කුල්මත් ජනක හරිම ප්‍රියජනක වූ දේවල් අපිට ලැබෙන විදිහ අතහැරීමක්. අපි මනසින් කය පාලනය කරන ස්වභාවයෙන් යුක්ත නිසා අපි නිතරම බලන්නේ මේ භාවනා පුහුණුවට ආවහම ඒ පාලනයට මනසට ඉඩ දෙන්නේ නැතිව දේවල් වලට ඔහි වෙන්න සලස්වන එක. එතකොට අපිවම විවේචනය කරගන්නේ නැතුව මෙහෙමයි වෙන්න ඕනේ අරමයි වෙන්න ඕනේ කියලා විවේචනය කරගන්නෙත් නැතිව තරහ ගන්නෙත් නැතිව තරහ ගත්තොත් අපේ පුහුණුව වෙනත් දිහාවකට හැරෙනවා. ඔන්න ඔහි වෙන්න දෙන එක තමයි අපි භාවනාවේදී කරන්නේ. එහෙම වුණහම අපිට පුළුවන් තව තවත් ඉදිරියට භාවනාව කරගෙන යන්න. ඒ වගේම සිහිය සැකවීම කියනවා නම් සිහිය තුලින් අපි කරන්නේ දේවල් එකතු කරන එක නෙමෙයි ඔහෙ දේවල් වලට වෙන්න දීලා දියුණු වෙන්න භාවනාවට ඉඩ දෙන එක. ඒ වගේම අපි භාවනාවේදී හුස්ම රැල්ලට අවධානය යොමු කරලා හුස්ම රැල්ල වෙන ආකාරය දිහා බලාගෙන ඉන්නකොට හරිම ලස්සන සමාධියක් ඇති වෙනවා. ඒ සමාධිය ආතතියෙන් තොරයි. ඒ වගේම අතහැරීමේ යුක්තයි. බොහොම සංසුන්. ඒ වගේම කුල්මත් හරිම ආකර්ශනීයයි. එතකොටයි අපිට මේ භාවනාවේ අතහැරීමත් අනිකුත් අවබෝධයනුත් වැඩි වෙන්නේ. ඒ හරිම ප්‍රියජනක අත්දැකීමක්. Yes sir.
Okay. I don't answer your question properly, you feel it hasn't been answered properly, you're more than welcome to try again tomorrow with a second question on the same topic. Yeah.
ප්‍රශ්නෙට පිළිතුරු නිවැරදිව ලැබුණ නැත්නම් අපි දේශනාවේදී ගැන නැවත සාකච්ඡා කරන්න පුළුවන්. ඒක නැවතත් එහෙමනොත් පැහැදිලි කරගන්න පුළුවන්.
Okay. Venerable sir, could you kindly explain how the Sotapanna person, the Sakyagami person and the Anagami person feels and act about day-to-day activities? Could you kindly explain how the way that the feel differs from an ordinary, from a lay person, and when they when they get their favorite foods, when someone accuses him, etc., may the triple gem bless you very much, Metta. Okay.
ප්‍රශ්නේ තමයි සෝතාපන්න සකදාගාමි අනාගාමි තත්ත්වෙන් පිටත් වුණාම මේ පුජ්‍යලයන් කොහොමද දිනදා ජීවිතේහි කටයුතු කරන්නේ කොහොමද ඒගොල්ලන්ට අනිත්යගෙන් අනිත් ඒගොල්ලෝ අනිත්යගෙන් වෙනස් වෙන්නේ කොයි විදියටද ඒ වගේම රසවත් ආහාර ලැබුණාම සහ කවුරු හරි කෙනෙක් චෝදනා කළාම ඒගොල්ලන්ට කොහොමද ඒගොල්ලන්ගේ ආකල්පය කියලා
Okay. So I think they feel very happy, right? This is the main thing. Very happy. It says in the sutras, it says that when you become a stream enterer, it's like it compares the suffering that you have left behind. It's like the whole earth and the suffering that is left. It's like a little bit of dirt on your fingernail, right? That's the whole earth compared to a little bit of dirt on your fingernail. So for most of us, we're still kind of dealing with the whole earth. We still have this whole earth kind of waiting for us, all the suffering into the future. And the Sotapanna knows that now they're moving away from all that suffering, moving towards final peace and the end of all. Imagine the happiness when you kind of know that everything has been left behind, right? But the main thing about the Sotapanna is that you have understood the idea of non-self. You don't actually take things personally anymore. You understand the world in terms of impersonality. It's all about cause and conditions, right? And one of the things that happens when you see things in terms of non-self is that it's easy to forgive yourself. Whenever you do something, whenever you do something which may be slightly wrong or whatever, and you feel, and ordinary people might feel ashamed, they might feel bad, they might feel something isn't right, a Sotapanna can always forgive themselves. Why? Because they know that these things arise from causes and conditions. And this is one of the reasons I think a stream mentor, a Sotapanna, will never be reborn in a bad realm. Why? Because they can forgive themselves. They understand causality of these things. They don't take things personally anymore. They know that other people are the same. They will never get angry or upset. Or if they do, it's only for a very short time. And then they will be able to forgive other people as well. Because they know that everybody, we are all just a mass of cause and conditions. All the conditions from the past coming together in the present moment. That is what creates us as we are now. They know where there's the streams, where the streams of dukkha passing through the world. When you see that there is nobody, there's no permanent aspect to the human being, you know that the five khandhas are just suffering. You know that you're just a lump of suffering wandering around in the world. Right? That's it's quite remarkable, isn't it? You know that you are just this piece of suffering, kind of wandering around, waiting for suffering to come to an end. That's all you are. And this is what it says. It says in the Bhikkhuni Sanyutta, there is the famous verses from Vajiri Bhikkhuni, and she says that she understands that existence, life, right, is just dukkha arising, dukkha passing away. That's all it is. Dukkha arising, dukkha passing away. And that is what you understand as a stream entry. And the difference from the stream entry to the Sakadagami and the Anagami is just that as you become kind of more and more purified, you understand this more and more all the time. It basically stays with you more and more until eventually you become an arahat, and you never really lose that sense. You never actually lose that sense that this is a... you never kind of backtrack, you never fall into the feeling of the self anymore. You have eradicated that feeling of self completely. Yeah. So something like that, that is just some ideas of what it means. I mean, you can look at this idea of the Aryas from many, many different angles. I'm sure, people will explain this in different ways. But that is at least one way of looking at this. Just 1 second, Venerable, we'll have.
Sure.
I'll just continue a little bit more, because the question, I haven't really answered the question fully. How do they feel when they get their favorite food and somebody accuses them, etc.? This is one of the strange kind of paradoxes in the suttas, is that if you are somebody who has a deep state of samadhi, or if also, of course, if you are an Aryan, is that you can actually enjoy the food without craving. And this is the weird thing, right? You can actually enjoy the food more than you can otherwise, but you don't crave for it. And you don't crave for it because you understand the danger in craving. You know that craving gives rise to suffering. It gives rise to the sense of emptiness inside. So you don't crave. At the same time, you're able to enjoy the food more. This is kind of weird, right? It's kind of weird things. It's actually craving that you're giving up. It's not that you're giving up the enjoyment, even in things like food. It's the craving that you give up when you become an Arya. So it's one of those important and subtle things. So that's terrible, isn't it? If you're not somebody who gains deep samadhi, it means you're not enjoying your food so much, and you also crave for it, right? It's kind of strange, but once you give it up, you actually enjoy the food more, but you don't crave for it. It's paradoxical, isn't it? A lot of the reason why we crave for things sometimes is just so that we identify with the craving. We are the craving. We become the craving. It's part of our personality. You can read about this in the Chachaka Sutta, in the Majjhima Nikaya. Craving is one of the things we identify with. Craving becomes that important. Anyway, so that is some ideas for you to think about.
සොවන් අදී තත්ත්වයන් වලට පත් වුණු එතනට කොහොමද දැනෙන්නේ කියලා හවම ඒගොල්ලන්ට හරි සතුටුයි සතුටක් තමයි දැනෙන්නේ කියලා වගේ පිළිතුරක් දුන්නා. ඒ සොවන් තත්ත්වයට වගේ පත් වුණු අයගේ දුක කියන එක හරියට බුදුන් වහන්සේ දේශනා කළේ මේ නිය පොත්තකට ගත්ත දූවිලි බිඳක් වගේ පොඩ්ඩක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අනිත් සියලුම දුක්ඛ ස්කන්ධය අපින් මහ පොළොව වගේ තියෙන දුක්ඛ ඛණ්ඩයක් අපෙන් ඈත් වෙලා ගිහිල්ලා. එතකොට අපි මේ දුක කියලා ගනුදෙනු කරන්නේ මහ පොළොව වගේ විශාල බරක් එක්ක. අපි මේ දුකත් එක්ක තමයි එහෙමෙහි අපි ගමන් කරන්නේ. ඒ නිසා අපිට පුළුවන් මේ දුකෙන් මිදුණහම සැහැල්ලුවටපත් වෙන්න, මේ දුකෙන් මිදීම සෝවන් වෙන කෙනා සලකා බැලුවහම අනාත්ම ස්වභාවය දැකලා තමයි මේ මිදීම ඇති කරගන්නේ. එහෙම තත්වයකටපත් වුණු කෙනෙක් දේවල් පුජ්ජලිකව තමාගේ කියලා ගැනීමෙන් වැළකිලා හේතු සාධක අනුව දේවල් සකස් වෙමින් යන ආකාරයේ දකිමින් තමයි ඒ අය නිතරම සිටින්නේ. ඒ වගේම ඒ අයට පුළුවන් දේවල් හේතුඵල අනුව සකස් වෙනවා කියලා දකින නිසා තමන්ට සමාව දෙන්න වරදක් වුණත් අන්‍යයන්ටත් සමාව දෙන්න පුළුවන්. යම්කිසි වැරද්දක් තමන්ගෙන් සිද්ධ වුණාම ඒ අමතක කරලා ඒ කෙනාට පුළුවන් නිවැරදි පුජ්‍යලෙක් බවට පත් වෙන්න. මොකද තමන්ටම තමන් සමාව දෙන්න නිසා. ඒ නිසා වෙන්න ඕනේ ඒ අය අපාය වගේ තත්ත්වවල උපදින්නේ නැත්තේ. ඒ අය උපදින්නේම සුගතිගාමි තැන්වල. ඒ අය අනිත් අයටත් සමාව දෙනවා තරහ ගන්නේ නැතිව. ඒ වගේම ඒ අය දීර්ඝකාලීනව යම් දෙයක් පවත්වා ගන්නේ නැහැ දුකක් විදියට. එය අතහරිනවා. මොකද අපි දිහා බලන්නේ ඒ අය දිහා බලන්නේ දුක් ගොඩක් එහෙමෙහි ගමන් කරනවා කියලයි. කෙලවරක් දකින්න තියෙන දුක් ගොඩක් එහෙමෙහි ගමන් කරමින් ඉන්නවා වගේ. භික්ඛුනි සංයුත්තේ වජිරා කියන භික්ෂුණීන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මේ අපේ පැවැත්ම අපේ ජීවිතය හරියට දුකක් හටගෙන දුකක් නැති වෙලා යනවා වගේ නිතරම ඒ දැක්මයි ඒ වික්ෂුණියට තිබිලා තියෙන්නේ. එහෙමයි ඒ ජීවිතයේ ස්වභාවය කියලායි ඒ වික්ෂුණින් වහන්සේ දැකලා තියෙන්නේ. ඒ වගේම මේ දුක අඩු හෝ වැඩි වෙන తත්වය අපි දකිනවා අපි ඒ తත්වයන්ටපත් වෙද්දී සක්‍රදාගාමි අනාගාමි අරහත් తත්වයටපත් වෙනකොට අපි ආපස්සට යන්නේ නැහැ ඉහළටයි ගමන් කරන්නේ. ඒක විශේෂ දෙයක්. ඒ තුල තියෙන්නේ අපි වෙනත් ආකාරයකින් ලෝකයේ දිහා බැලීමක්. ආර්ය තත්වයට අපිටපත් වුණාට පස්සේ අපි ලෝකයේ දිහා බලන දැක්ම වෙනස්. ඊළඟට ප්‍රශ්නේ කොටස තිබුණා කොහොමද ඒගොල්ලන්ට ආහාර ආදී දේවල් සම්බන්ධයෙන් ඒගොල්ලෝ දකින්නේ. ඒක සහ ඒක හරියට අමුතු ස්වභාවයක් විදියටයි උන්වහන්සේ පැහැදිලි කරේ. මේ ආහාර දිහා අපි බලන දැක්ම වෙනස් වෙනවා. ආහාර විඳින්න පුළුවන් පුජ්‍යලයා කියන හැඟීමකින් තොරව. ආහාර රසවත් කියලා දකින්න පුළුවන්. නමුත් ඒ තුල තණ්හාවක් නැහැ. ඒක හරි අමුතුයි නේද කියලා උන්වහන්සේ අහනවා. ආහාර අපිට අත්විඳින්න පුළුවන් රසවත් කියලා. ඒක හරි සියුම් දෙයක්. ඒ අද්විතීය දෙයක් සමාධියටපත් වුණු කෙනෙක්ට ආහාර කියලා කියන්නේ අවබෝධයත් ඉහළටපත් වෙච්ච කෙනෙක්ට ඉහළ සමාධියන්නටපත් වුණු කෙනෙක්ට ආහාර කියලා කියන්නේ පුජ්‍යලත්වයෙන් ගන්න දෙයක් නෙමෙයි. චචක්ක සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ චචක්ක සූත්‍රයට අනුව තණ්හාව තමයි මේ පුජ්‍යලත්වයට හේතු වෙන්නේ කියලා එතන සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා මේ තණ්හාවෙන් දේවල් අපි පුජ්‍යලෙක් ඉන්නවා කියලා අපුජ්‍යලව දැක්කට පස්සේ අපිට පුළුවන් ඒ තණ්හාවෙනුත් මිදෙන්න. ඒ විදිහටයි අපි හැම දෙයක් දිහාම බලන්නේ ඊට පස්සේ.
Okay, very good. So, okay. Okay, dear Bhante, when another Bhante about the Aryas, when a Sotapanna, Sakadagami, etc., get reborn, how will he or she realize that fact? Else, does it need a quick re-realization? Okay, I don't really know, to be honest with you. I'm not sure whether it needs a quick... Sorry, maybe you want to do the question first?
Sure.
Yeah.
Sovan Sakadagami Anagami Tattveta Pattunu Kenek Nevatu Upaditti. ඒකන කොහොමද දැනගන්නේ ඒකන ඒ தത്വෙටපත් වෙලා හිටියා කියලා ඒක ශනිකව ලැබෙන අවබෝධයක්ද එහෙම නැත්නම් වෙනත් ආකාරයකින්ද කියලා උන්වහන්සේ පිළිතුරු දෙන්නේ එකපාරටම කිව්වා එහෙම එකපාරට ඒක වෙන්නේ කොහොමද කියලා උන්වහන්සේට පැහැදිලිම අවබෝධයක් නැහැ කියලා
I'm not sure if they actually need to realize it. It, you know, it's not as if you have to know that you are a stream mentor, even in this life. And there's a sutta in the Anguttara Nikaya where the Buddha speaks to Venerable Sariputta, and he says, the Sariputta asks him some kind of question, and then the Buddha explains to Venerable Sariputta about the Sotapanna, Sakadagami, Anagami, and Arahat. And the Buddha says, the reason I haven't taught you these things before is out of fear that people might not practice fully all the way to arahantship. So because of that, you know, there seems to have been, even in the present life sometimes, you don't know what you are. You know something has happened, right? Something profound has happened. Something has really changed. But, you know, you don't necessarily have a name on it. You don't know exactly what's going to happen from here on. You know, only the Buddha really knows that it takes 7 lifetimes or whatever to go from stream entry all the way to arahatship. So all of these things are a bit diffuse. So even in this life, you know that something has happened, but you don't necessarily know what. And once that has happened, once you have abandoned the view of the self, the view that there is an existing entity inside of you which is permanent, then even if you get reborn in a future life, that will still be missing, right? You don't really have to re-realize it, as far as I can see, because that is still missing, that is still gone. So the path will kind of develop by itself, precisely because that view has been permanently changed, and you will know from there on that you won't actually know it directly, but there will be an underlying knowledge which is always there, and the path will go by itself. That's how it seems to me, that you don't actually have to re-realize these things. Again, it's one of those highly difficult questions to really answer properly, I think.
උන්වහන්සේ දැන් ප්‍රශ්නේ අපි මතක් කරගන්නවා. ප්‍රශ්නෙන් ඇහුවේ කොහොමද සෝවන් සකදාගාමි ආදී කෙනෙක් නැවත උපදිද්දී දැනගන්නේ කියලා. උන්වහන්සේ ආයේ ප්‍රශ්නයක් අහනවා, මේ ඒක දැනගන්නම ඕනේද? ඒ කියන්නේ ඒ එහෙම ඒගොල්ලන්ට අවබෝධයක් අවශ්‍යද කියලා. සංයුක්තනිකායේ බුදුරජාන් වහන්සේත් සැළුතහාමුදුරන් වහන්සේත් අතර සාකච්ඡාවක් මතක් කළ උන්වහන්සේ මතක් කරනවා. ඒ සැළුතහාමුදුර අහපු ප්‍රශ්නේ තමයි මේ සෝවාන් සකෘදාගාමි අය කොයි වගේද ඒගොල්ලෝ ඒව හඳුනාගන්නේ කියලා බුදුහාමුදුරන්ගෙන් ඇහුවාම බුදුරජාන් වහන්සේ ඒව පැහැදිලි කළ නැත්තේයි කියලා ඇහුවාම බුදුරජාණන් වහන්සේ පිළිතුරු දීලා තියෙන්නේ ඒවා ඒ අයගේ මට්ටම් ඒ පැහැදිලිවම විස්තර කරවතින් මිනිස්සු පුහුණු වෙන එක නතර කරනවා. ඒ නිසා තමයි ඒ අයගේ தত্ত্ব කොයි වගේ කොතනදද වෙන්නේ කියලා ඒ අයට ඒවා පැහැදිලි කරලා දීලා නැත්තේ. සහ ඒව සූත්‍රවලදී දේශනා කරෙන්නේ නැත්තේ. එහුණාම පුහුණුව නතර වෙන නිසා. ඒ වගේම අපේ මහන්න ඕන ප්‍රශ්නයක් ඇත්තටම අපි ඒ තැන ඉන්නේ කියලා අපි නම් කරගන්න ඕනද කියලා, නමක් අවශ්‍යයිද කියලා. ඒකත් අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. මොකද අපිටම තේරෙනවා සුවිශේෂයෙන්ම අපේ ජීවිතයේ දෙයක් වෙනස් වෙලා තියෙන කියලා. විශේෂයෙන්ම තමාය කියන දැක්ම අතහැරුණාම අපිට එය ඊළඟ භවයට ගියත් ඒ අතහැරුණු දැක්මෙන් තමයි අපි ජීවත් වෙන්නේ. උන්වහන්සේට තේරෙන විදිහට ඒ මාර්ගයේ විසින්මයි වැඩෙන්නේ. ඒ නිසා අපිට වෙනත් කෙනෙක්ගෙන්වත් තමන්ගෙන්වත් එහෙම විශේෂ සිහිගැන්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කොයි තැනද තමන් ඉන්නේ, කොහොමද ඒක ඒ අවබෝධය තවත් ඒ අවබෝධයට ආවේ කියලා. මොකද තමන් ඒ අවබෝධය තුළම ඉන්න නිසා. අපිටම ඒ දැනුම ඒ තැනේ හැටියට අපිට ලැබෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මහත්ම මතක් කරා මේ වගේ ප්‍රශ්න ටිකක් ගැඹුරු ප්‍රශ්න කියලා.
Okay, so that was the last English one. Do you want to do some of the other ones?
Sure.
Yeah. If maybe do you want to read in Sinhala first, and then we can translate. Yeah. Yeah.
ගරු ස්වාමීන් වහන්සේ භවනා කිරීමේදී කය සිත සැහැල්ලු කරලා සිටන විට වීරය අඩුවේ. එතකොට තීන මිද්ද නිවරණය හටගනී. තීන මිද්ද ඇති නොවන ආකාරයට කය සිත පාලනය කරගන්නේ කෙසේද? තෙරුවන් සරණයි. Venerable sir, when we relax the body and the mind, the energy gets lessened and then the sloth and torpor, the hindrance arises. So how do we relax the body and the mind in such a way that the sloth and torpor will not arise?
Okay. Yes, this is very common when you start relaxing that your tiredness arises in the mind. There are different types of tiredness, different types of sloth and torpor. One is a sloth and torpor which is there simply because you are tired, right? Simply because you've been doing too much, you've been using your mind too much, and the consequence of that is a natural kind of sloth and torpor. That's okay, that's fine. So all you have to do is just to wait, right? And as you wait, the tiredness will disappear all by itself over time. It was one of the monks I know very well who is a very good meditator who gets deep samadhi quite regularly. And when he sits down, almost every time he sits down, he starts off by nodding, right? Nodding. And every time, and he says it's because whatever he has been doing before has made his mind a little bit tired, so he just nods a little bit, and after about 10 or 15 minutes, his mind clears up, and then he can go into very nice meditation afterwards. So the first thing is just not to fight that, but allow yourself to be tired, and allow yourself to fall asleep even. If you can snore, in here if you like, we will all forgive you if you snore, so don't worry about that. It's quite nice, right? If you snore, it means you're really relaxed. You don't care what anybody else thinks, you're just snoring away. What a wonderful thing that is. So that is the first thing. But sometimes the tiredness can be more persistent. It is not something which goes away straight away. And the reason for that is because there are usually some underlying either defilements in the mind, and the underlying defilements that usually cause sloth and torpor are usually the first two defilements, especially the second one. Vyapada is almost always leads to tiredness afterwards. But so does Kamachanda as well, because all the craving and all that kind of stuff, it leads to a tired mind. So usually there's the first two hindrances which are the problem. And very often the way we have to overcome these things, first of all, if you're able to understand what your main hindrance is, you can do something to overcome that, right? In the long run, do a bit of metta meditation. In the long run, learn to forgive people who are difficult. All of these kind of things are techniques to overcome the problems, especially Vyapada. Vyapada is the one I would suggest lay people to focus on. The problem with lay life is that depends what kind of lay life you live. Some people live a very, very simple lay life where there's very little sensual indulgence, where they often live by themselves, perhaps. And then you can even overcome the kamachanda, the sensual desire. But if you live a more ordinary type of lay life, where you have a partner in life and you have a family and all these kind of things, it is very difficult to live a life of whereby there is some indulgence in sensuality and at the same time overcoming it. You can't both do it and reject it at the same time, right? So for that reason, it is a more important for most lay people, not everybody, but for most lay people to focus on ill will, anger, that area is much more important to focus on. But of course, for monastics, it is precisely Kamachanda is certainly an area which is very important to focus on. And this is one of the great benefits, again, of monastic life. If it is lived well, it's actually possible to overcome these things. It is possible because everything in monastic life is pointing you in that direction, away from Kamachanda. So because of that, even the first, and we'll talk more about that later on, but even that we should try to abandon. And as these things are lessened, you will find that in the long run, tinamida, tiredness and things will actually be overcome. But it is a long process, right? It is not easy to overcome these things. And in the meantime, very often you just have to be patient. Now I was mentioning the importance of happiness on the Buddhist path. This is absolutely central. And of course, if you're able to give rise to happiness, right, that overcomes tinamida very, very quickly. When the mind feels pamudra, when the mind feels gladness, it is impossible to combine gladness with tiredness. When you feel glad, tiredness goes down. You feel energetic. You feel brightness instead. So one way then of overcoming the tiredness is to think of something, right? To brighten the mind by remembering, by doing the Sila Anusati, the Chaga Anusati, the Buddha Anusati perhaps. Something which feels joyful, something which feels happy. And that will then tend to bring, take away the tiredness. These are very general techniques, and they are not easy. It's not going to happen very quickly. But with time and with perseverance, you should be able to do these kind of things.
මේ තීන මිද්දේ කියන එක පොදුවේ තියෙන ප්‍රශ්නයක් තීන මිද්දාකාර විවිධයි අපි මහන්සි වුණාමත් සාභාවිකවම අපිට තීන මිද්ද ඇති වෙනවා නිදිමත ස්වභාවය ඇති වෙනවා ඒකට කමක් නැහැ ඒ නිසා ටිකක් වෙලා ඉන්න එකයි අපි කරන්න ඕනේ උන්වහන්සේ දන්න එක හාමුදුරු නමක් හිටියලු ඒ හාමුදුරුව භාවනා කරන්න ඉඳගත් ගමන්ම නිදි කියලා වැටෙනවලු ඒකට හේතුව ඊට කලින් මොනවා හරි කරගෙන කරපු කටයුතු නිසා වෙන්නේ නැති මහන්සියලා ඒ නිදි කිර රැටෙන්නේ. හැබැයි ටික වෙලාවක් ගියාට පස්සේ අපි ඒකට ඉඳ දුන්නාම අපිට පුළුවන් සැහැල්ලු වෙලා විනාඩි 15කින් 20කින් හොඳට භාවනාව පවත්වාගෙන යන්න. එතකොට අපි ජීවිතේ කරගෙන යන කටයුතු නිසා අපිට නොඑක ආකාරයෙන් නිදිමත එන්න පුළුවන්. අපි හොඳටම සැහැල්ලු වුණාට පස්සේ මෙතන භාවනා කරද්දිත් අපිට පුළුවන් ඕනනම් නිදා ගන්න මෙතනදීම. ගුරුවන්න ඕන ගුරුවන්න අනිත් අය මොන දේ කර කර හිටියත් කමන්නේ නැහැ කියලා ඒ ගුරුවන්න කෙනා තමයි හොඳටම සැහැල්ලුවෙන් ඉන්න කෙනා ඊළඟ කාරණාව තමයි මේ ව්‍යාපාද වගේ හේතු තීන මිද්දේට බලපානවා අපි අපේ යටපත් වෙලා තියෙන ක්ලේශ ඒ මුල්ම නීවරණ දෙක ඒ කියන්නේ කාමච්ඡන්දයත් ව්‍යාපාදයත් කියන දෙක අපිට තියෙන ලොකුම ප්‍රශ්න දෙකක් ඉතින් අපි ඒවයි අටපත් කරගන්න නම් මෛත්‍රිය වගේ පුහුණුවක් අපේ හැමදෙරෝ යෝජනා කරනවා මෛත්‍රිය වගේ පුහුණුවක් පවත්වා ගන්න ඕනේ කියලා විශේෂයෙන්ම ගිහි අයට මේ කාමච්ඡන්දය ව්‍යාපාදය කියන දෙක ඒගොල්ලන්ට විශේෂයෙන්ම අපහසුයි ව්‍යාපාදය වැඩි වශයෙන්ම ඒ අයට තියෙන ඒ තරහව පාලනය කරගන්නට නම් මෛත්‍රිය කරුණාවාදී සිතිවිලි දියුණු කරන්න ඕනේ භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන්ම කාමච්ඡන්දය කියන එකට අපි අවධානය වැඩි වශයෙන් දෙන්න ඕනේ. ඒ කාමච්ඡන්දය දුරන් කරගන්න නම් භික්ෂු ජීවිතයේ තමන් පැවිදි වුණු අරමුණ හරියට සාක්ෂාත් කරගන්න උත්සාහ කරද්දී කාමච්ඡන්දයෙන් අපි නිතරම ඈත් වෙනවා. අපි කරන හැම කටයුත්තෙම කාමච්ඡන්දයෙන් වෙන්වීමට උදව් වෙන දේවල් නිසා අපිට පුළුවන් කාමච්ඡන්දයෙන් වෙන් වෙන්න. අපි ඒ සඳහා ඉවසීමත් ඇති කරගත යුතුයි කාමච්ඡන්දයෙන් වෙන් වෙන්න නම්. ඉවසීමත් අපි පුහුණු වෙන්න ඕනේ. ඒ වගේම ඊයේ පැහැදිලි වුණා මේ ප්‍රීතිය කියන එකේ අගය. ප්‍රීතිය ප්‍රමුද්‍යාව අපේ වෙහෙසකර භාවය නිවාලන සුළු අංගයන්. ප්‍රීතිය ප්‍රමෝදය කියන එක අපිට තියෙන්න ඕනේ. මොකද ප්‍රමෝදයටපත් වුණු තැන තියෙන්නේ ප්‍රභාස්වර භාවයක් මිසක් වෙහෙසකර භාවයක් නෙවෙයි. ඒ නිසා අපිට පුළුවන් සීලානුසතිය, චාගානුසතිය වගේ වඩලා අපේ ප්‍රීතිය ප්‍රමෝදයත් වැඩි දියුණු කරගන්න. ඒවා තමයි අපිට සාමාන්‍යයෙන් කරන්න පුළුවන්. ඉතින් මේවා ගැන තවදුරටත් අපි සාකච්ඡා කරේවි. භාවනා කිරීමේදී සිත පිහිටුවා ගැනීමට අපහසුය. ඒ සඳහා ඔබ වහන්සේ දෙන අවවාදය කුමක්ද? When practicing meditation, it's hard to concentrate the mind. What is your advice for that?
Yes, it's very hard. It is a process, right? The reason why it is hard is because you're not ready. That's the reason. So you have to do all the things that makes the mind ready for, not concentration, but for stillness. Let's call it stillness, because concentration kind of leads in the right direction, perhaps. So you have to do all the things that leads, that makes stillness possible. So what are the things that lead stillness possible? Well, sati, right? Mindfulness is one of the things that makes stillness possible. What is it that makes mindfulness possible? Some happiness, some joy arising, right? What is it that makes mindfulness and joy arising? Basically, it's sila. It's your virtue. It's your character. It's how you relate to the world, how you relate to the people around you. It all really comes back to sila. So if you find it difficult, if you find your mindfulness isn't strong, if you find it hard, don't think about it hard to concentrate, because then it's too much force involved in that. Just say, instead, my mind doesn't become still, right? That is a better way of looking at it. Why doesn't the mind become still? Basically, because the sila isn't strong enough. The sila isn't pure enough yet. So ask yourself, how can you have a more pure life? How can you be more kind to the people around you? How can you be more authentically generous person, right, towards everybody and everything? How can you have more kind thoughts for the people? How can you have more compassion, understanding, and all these kinds of things? And as you develop that, the mindfulness will gradually and slowly, it will become stronger and stronger and stronger. Until one day you sit down and meditate. And when you meditate, it is so easy. The breath is there. There's no thinking going on in the mind. You feel the joy. You feel the happiness. And you just relax. And the samadhi, the mind comes together all by itself. And there's nothing you have to do. Nothing you have to worry about. It just happens.
සිත එක්තැන් කරගන්න අපහසු වෙන්න හේතුව තමයි අපි ඒකට සූදානම් නැතිකම. ඒකයි සිත එහෙම හිදුවන්නේ. ඒ වගේම අපි කළ යුතු දේ තමයි ඒ සිත සංසුන් වීමට අදාළ වෙන හැම දෙයකම යෙදෙන එක. ඒකට අදාළ පසුබිම සකස් කරන එක. විශේෂයෙන්ම සිහිය නැති වුනහම සිත සංසුන් වෙන්නේ නැහැ. ඒ වගේම සීලය දුර්වල වුනහම සිත සංසුන් වෙන්නේ නැහැ. ලෝකයට තමන් ගලපන ආකාරය අනුව, ඒ වගේම අන් අයට තමන් ගලපන ආකාරය අනුව අපේ ආකල්ප වෙනස් වෙලා අපිට පුළුවන් සිත සංසුන් කරගන්න. අපිම ප්‍රශ්න කරගන්න ඕනේ, ඇයි සිත පිරිසිදු නැත්තේ? ඇයි එහෙම වෙන්නේ? මොනවද අඩු කියලා? සමහර වෙලාවට අපිට තේරෙයි අපේ සීලය අඩුපාඩු තියෙනවා කියලා. එතකොට තමන්ගෙම තමන් මේ ප්‍රශ්න කරාම තමන් දැනගන්න, තමන්ම ප්‍රශ්න කරන්න ඕනේ, කොහොමද මං අන් අයට කරුණාව තවත් යොමු කරන්න ඕනේ, කොහොමද තවත් සිහිය වැඩි දියුණු කරගන්න ඕනේ කියලා. එහෙම ප්‍රශ්න කරමින් පුහුණු වෙද්දී කවදා හරි දිනක තමන්ටම පහසුවෙන් බොහොම මෙලෙක්ව බොහොම හොඳින් භාවනාව කරගෙන යන්නත් පුළුවන් වේවි, සිතත් තැන්පත් වේවි. ගරු ස්වාමීන් වහන්සේ නැවත භාවනා කරන විදිය පැහැදිලි කර දෙන්න. Dear Venerable Sir, please explain how to practice the meditation again.
Okay. Okay, we're going to talk more about meditation later on, right? Because I'm going to go through things like the Anapanasati Sutta later on during this retreat. And the Anapanasati Sutta is all about the process of meditation practice. But I'm very happy to talk about meditation again. And essentially, meditation, as far as I'm concerned, should be a very easy, very nice, very natural thing. It should be something that feels good all the way. And that's why I start off at the very beginning with focusing on the body, relaxing the body. A lot of the problems that we have are, of course, in the mind. But you can feel the problems in the mind. You can feel them in the body. Why is the body tense? Because we have been used in the mind with too much force, right? This is what happens in ordinary life. We have to do all these things. We get stressed out. We do too much. Sometimes we get upset and angry. Sometimes we have too much craving. And all of these things that we do, all of these mental states, they can be felt in the body. So by focusing on the body and by learning to relax the body, you're also taking a lot of the problems out of the mind at the same time. Right? So we start off by focusing on the body. As the body becomes peaceful, the body becomes nice, the body kind of disappears into the background. And this is what the Buddha calls the middle way. No pain in the body. If there's too much pain in the body, the body becomes interesting for the mind. The mind goes to the body because the mind wants to get rid of the pain and the problems. On the other hand, if you find too much happiness and indulgence in the body, then because the mind is interested in the happiness in the body, again, it goes out to the body. But finding the middle in between, where there is no interest in the pain, because there is no pain there, nor is there any indulgence, then the body starts to become irrelevant, right? There's no point in the body anymore. If it doesn't have any problems, nor does it provide you with any happiness, the body becomes irrelevant. And that's when it fades into the background. Especially when you relax and the body is not a problem anymore in any way whatsoever. So this is the way. So not having any physical pain, then just relaxing the body, which includes relaxing the mind, right? Then gradually as you do that, you emerge. Mindfulness starts to appear by itself. It appears because as you relax, as you're enjoying just sitting here, everything becomes nice and peaceful. Everything becomes pleasant. And when things are pleasant, mindfulness arises by itself. Now, these things may not happen to you, right? If your mind is very busy, very occupied, very restless. Even doing this may be difficult. But this at least is like the beginning of the path and the kind of the way to actually get established in mindfulness. If this doesn't happen for you, the reason is that essentially the sila isn't purified enough yet. Then you can do other things. And the other things that I would recommend you to do if you don't find that peace is to do a little bit of metta meditation. Is one thing to do, and I'm going to teach a little bit of metta meditation later on during this retreat. Another thing we can do, which is very powerful, is the death contemplation. It's very, very useful if you're able to bring the idea of death into the present moment. Right? What happens if you do that? You let go of the world. Why? Because when you're going to die, if you're going to move on to some other realm, some other life, this world is not interesting anymore. So you let go of this world. And that is a very powerful way of letting go of attachments and defilements and all these kind of things. So if you find you can't find any peace, you can try these kind of reflections, and that may actually help you as well. So little things you can do, but the basic idea is just to find that sense of ease and happiness in the present moment. That's the basic idea. And then from that, eventually, mindfulness starts to arise. And when mindfulness is there, that's when breath meditation becomes possible.
Idiridi me bhavanaval karana heti tavatavat pahadili veri. Eka pahad kohomath bhavanaval nevatanevata karani kohomath kela pahadili karana unahanse kemathin medirpat thuna. Api mulimma අවබෝධ කරගන්න ඕනේ මේ භාවනාව ලෙහෙසි පහසු ආකාරයටම මුලින් ඉඳලම ලස්සනට විඳිමින් කරන්න පුළුවන් ආකාරයක් හොයාගන්න එක. භාවනාව විඳිමින් විඳින්න ඕනේ හරියට. මනස තුල, කය තුල විඳීමක්. ඒක බොහොම සතුටින් කරන්න ඕන දෙයක්. දුකෙන් කලකිරීමෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. අපේ ජීවිතයේ ආතති වලින් පිරුණහම ඒ ආතති වලින් මිදෙන එකයි අපේ භාවනාවේ ආරම්භය. ගොඩක් වෙලාවට අපිට පුළුවන් ප්‍රශ්න ඉවතට යොමු ඉවතට හලලා දාලා අපේ කයත් සංසුන් වුණාට පස්සේ අපිටම පුළුවන් මැදමාවත හොයාගන්න. ඒ මැදමාවතටපත් වෙනවා අපි. මැදමාවතටපත් වුණාම මනස කය වෙතට එනවා. කය තුල ඇලෙන්න දෙයක් නැත්නම් මනස නිදහස් වෙනවා. එතකොට ඒ ප්‍රශ්නවලිනුත් ඉබේම මිදිලා. අපි ඒ වගේම අන්තිමේදී නොඇලීමට හිතපත් වුණාම පහසුවෙන්ම කය අදාළ නොවිලා කයට අපේ හිත වැඩිය දුවන්නේ නැතිව කායික වේදනාවලිනුත් මානසික වේදනාවලිනුත් මිදිලා සිහිය මතුවෙන්න ගන්නවා. මනසේ සිහිය ව්‍යාප්ත වෙන්න ගන්නවා. එතකොට හැම දෙයක්ම කදිම සාමකාමී විදියටයි අපිට දැනෙන්න ගන්නේ. ඒ වගේම නොසන්සුන්තාවය අපෙන් ඉවත් වෙලා සීලය තව තවත් පෝෂ වැඩි දියුණු වෙන්න ගන්නවා. ඒව දකිමින් ඉන්න එකත් අපේ භවනාවක්. ඒ වගේම අපිට පුළුවන් අපේ පැවැත්මේ හැටියට මෛත්‍රිය, කරුණාව ආදී භවනාවල් විදියට තෝරා ගන්න. ඒ වගේම අපිට පුළුවන් මරණානුස්සතිය වඩන්න. කොහොමද මේ ලෝකේට අපේ තියෙන ඇල්ම දුරු කරගන්නේ? මේ ලෝකේට තියෙන ඇල්ම හිතෙන් ලෝකයට තියෙන ඇල්මෙන් මිදුනහම හිතෙන්න අපිට පුළුවන් නිදහස් වෙන්න මේ කරදර වලින්. ඒ වගේම වෙනත් අපිට පුළුවන් සිහියට නගා ගන්න වෙනත් අනුස්සති ආදී දේවල්. ඒක තමයි භාවනාවේ මූලිකම අදහස. ඒ නිසා අපි මුලින්ම ආරම්භයක් විදිහට කළ යුතු දේ තමයි කය සැහැල්ලු කරගන්න එක. සැහැල්ලුවත් එක්කම හිතත් සැහැල්ලු වෙන්න දීලා වේදනාවන් වලින් දුර වෙලා සමාධියෙන් මතුවෙන්නට ඉඩ දීලා අපිට පුළුවන් වෙන්න ඕනේ සිහියට මුල් තැන දීලා සිහිය වැඩි දියුණු කරගන්න.
Okay, just want to say that it's please, if you feel that what I say isn't clear like that, please keep repeating the question. That's perfectly okay, and I will try to clarify more. There's no problem with that.
ඔබට මං කියන දේ කොයිම ආකාරයකින් හෝ නොවැටහෙනවා නම් කරුණාවෙන් නැවත නැවත අහන්න. මම ඒව පැහැදිලි කරන්නම් සතුටින්. අජන් බ්‍රහ්මාලි තෙරුන් වහන්සේ ආලෝකයක්ෂය මුළු අලවණුවරින් මිනිසුන් මරා කමින් ඉඳලා බුදුරජාන් වහන්සේටත් අභියෝග කරලා සෝවන් වුණා. අලව්‍යාකාට පංචශීලයක්වත් නැතිව සෝවන් වුණා. කරුණාවෙන් පැහැදිලි කරන්න. දියවෙන්දබල අජන් බ්‍රහ්මාලි, the demon called Alavaka, he has been killing many people in the city called Alavaka, and he has been even challenging the Buddha, but he became a stream winner. So how could he become a stream winner even without having the five precepts? Please kindly explain.
Right. Okay. I don't know. I don't know. This is a story, right? This is one of these stories that you find somewhere. It's not actually... Yeah, Alavaka, I think it's mentioned one place in the suttas, but this particular story, I don't know where it comes from. So I don't know if it actually happened. Did this really happen? Did this Alavaka become a stream entry? One of the strange things about the suttas, if you compare the suttas, and when I mean the suttas, I mean just the word of the Buddha, right? And Digha Nikaya, Majjhima Nikaya, Sanghita Nikaya, and Anguttara Nikaya. That's basically what I mean. And when you read those early suttas, there's actually not that many people who become stream winners or arahants. It isn't mentioned that often. And then when you start reading the commentaries or even sometimes in the Vinaya and some of the later works, you always find this enormous number of people, all the demons, right? Everybody becoming stream enterers and arahants. And it's very nice if people become this, but maybe it isn't always all that reliable. So I'm not sure about this. I think it's probably likely to be just a story, and I don't think it needs to be taken too literally what is going on there. But it is interesting that, and you find this, that sometimes it is strange people or strange circumstances under which somebody can become a stream enterer. And one of the classic example is a sutta in the Sanghita Nikaya called the Sarakani Sutta. Sarakani, is that what his name is? I think Sarakani.
Sarvakali?
Sarakani.
Sarakali.
Yeah.
Thank you.
Yeah. Sarakani. Sarakani, yes. And Sarakani, he was known to be a drinker. He drank, right? He was breaking his fifth precept. And then after he passed away, the Buddha said he was a stream enter. You probably remember that sutta. And then everybody was going around complaining, saying, oh, you know, what is the world coming to? Even Sarakani, who was a drunkard, is a stream enter. Everyone can become a stream enter these days, right? That was the kind of what people were saying. This is how things often were in those days. People would go around complaining in this way. Yeah. And then the Buddha says, you know, these things are very complicated and very complex. And sometimes people who may seem to be doing bad things, sometimes they may have an underlying virtue, underlying something, which is very powerful. And that is the first thing. And the second thing, of course, is that drinking as such is not in its own right necessarily incredibly bad. What is really bad is often what the drinking leads to in terms of breaking the precepts. Right, I think in the Dasa Kusala Kamapata, the famous 10 ways of of bad actions, drinking alcohol is not actually part of that. So it seems that the main problem with drinking alcohol is not so much the drinking itself. I would certainly not recommend it, and I think it is certainly very destructive and very bad. But the main problem with it is the fact that it leads you to do other things that are stupid, right? You lose your mindfulness, especially maybe your thinking mind starts to go all over the place, and because of that, you have to be very careful. And also, you are creating habits for the future life. So if you drink in this life, in the future life, you're very likely to continue with the drinking habit. But it, basically what this sutta is saying is that we should be very careful with judging. It's very difficult to judge other people. And if we are to judge other people, we should do that based on association over a long period of time. We should do it only if we are wise ourselves. We should do it only if we have good mindfulness so we can actually see what is going on. Then, after a long period of time, we can maybe make a judgment. But we should not judge people superficially or in an easy manner. So sometimes strange things happen. That is basically what that sutta is saying. As for the demon Alavaka, he was a yakka, right? The yakka Alavaka, yeah? It doesn't matter. I don't know anything about the yakka Alavaka. I think it's likely to be just a story. Thank you.
May I also add Angulimala into this?
Angulimala?
Was also a killer.
Right, that's a very good point. Of course, the story about Angulimala, who was a serial killer, and then he gets converted by the Buddha, and of course, through the practice, then eventually he turns around. So that is that's a good point. Thank you.
You're welcome. This Alok, actually, I'm going to ask you a පිළිතුරු ගන්නවත් දුන්න මේක කතන්දරයක් විතරක් වෙන්නත් පුළුවන් නමුත් උන්වහන්සේ හරියටම දන්නේ නැහැ කියලා කිව්වා කොහොමද ඒක උනේ කියලා සමහර ලාවට සූත්‍ර ගත්තාම දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය ආදී සූත්‍රවල මේ ගොඩාක් අය සෝවන් වුණා කියලා සඳහන් වෙන්නේ අඩුවෙන් නමුත් අටුවාවල තමයි මේ අංක ගණන වැඩි වෙලා සඳහන් වෙලා තියෙන්නේ සමහර විට මේ වගේ කදිම දේවල් ඒ කියන්නේ සිත් අලවන සුළු දේවල් අමුතු දේවලුත් ඒ කාලේ වෙලා තියෙනවා උදාහරණයක් විදිහට සරකාණී කියන උපාසක එයා ගැන පැහැදිලි වෙද්දී ඒකේන බීමට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක් නමුත් එයත් මිය ගිය ගමන් බුදුරජාන් වහන්සේ ප්‍රකාශයක් කළා තියෙනවා ඒකේන සෝවන් වෙච්ච කෙනෙක් කියලා එතකොට අනිත් භික්ෂුන් වහන්සේලා චෝදනා කළා තියෙනවා මේ ඔක්කොටම සෝවන් වෙන්න පුළුවන් දැන් කොහොමද එහෙම වෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු තමයි මේවා සංකීර්ණ දේවල් කියන එක. මේවා අපිට සමහර ලාවට අවබෝධ කරගන්න අපහසු දේවල් කියන එක. ඒ වගේම බ්‍රහ්මාලි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන මේ බොණේක නරක දෙයක් කියලා සඳහන් බොණේකම නරක දෙයක් නෙමෙයි. නමුත් එයින් ලැබෙන ප්‍රතිඵලයි නරක. උන්වහන්සේ කවදාවත් බීම අනුමත කරන්නේ නැහැ කියලා කිව්වා. දස කුසල කර්ම ගත්තාම ඒ තුළ මේ බීම වැරදි කියලා සඳහන් වෙලා නැහැ කියනවා. නමුත් දිවුවට පස්සේ අපි මෝඩ දේවල් කරන්න ගන්නවා අපේ සිතන මනස නොයෙකුත් වැරදි විදිහට සිතන්න ගන්නවා ඒ වගේම අනාගතයට යන මනස වැරදි විදිහටයි සකස් වෙන්නේ ඒ වගේම අපිට තවත් අවවාද දෙන්න අපිට බැහැ මිනිසු කර කර ඉන්න දේවල් අනුව ඒ මිනිසු ගැන තීරණයක් ගන්න. අපි ප්‍රඥාවන්ත නම් විතරයි අපිට එහෙම තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. අපිට හොඳම සිහියක් තිබුණොත් බොහෝ කාලයක් එයයි අසුරු කළොත් විතරයි අපිට කියන්න පුළුවන් එයයි කොයි තැනද ඉන්නේ කියලා. නමුත් මේ අමුතු දේවල් වෙන්නට පුළුවන්. ආලෝක ඒ යක්ෂයා ගැන කතාව සමහිත කතාවක් වෙන්නත් පුළුවන්. අපි ඒක හරියටම දන්නේ නැහැ. ඊළඟට අඟුලිමාල රහතන් වහන්සේ ගැන අහුවාම ඒක විශේෂ කාරණාවක් ඉදිරි මහන්ස මතක් කළා. එහෙම ගත්තහම එහෙම සිදුවීම් පවා වෙලා තියෙන නිසා අපිට තීරණයක් ගන්න අපහසුයි. අඟුලිමාල වගේ ඒ රහතන් වහන්සේලා බවට පත් වෙන්න පුළුවන් කොයිතරම් වැරදි කර කර හිටපු අය හිටියත්.
Okay, so we probably go. I'll go a bit fast then, so we can see
sure.
Fast. Yeah, that's good. Just to know. Yeah.
Nivaradi sakman bhavanawa karana akare pahadili kar denna. Please kindly explain how to practice the walking meditation rightly.
Okay, walking meditation. So there is do walking meditation in many, many different ways. Just like you can do sitting meditation in many different ways. I find that one very nice way of doing walking meditation, and this was a monk from Burma who first suggested this to me. I thought it was very nice. That is when you do walking meditation. Sometimes you have been sitting down for a long time. Your sitting meditation has come to a natural stop, and it's not natural to continue with samadhi or anything like that. So when you go up and do walking meditation, sometimes all you have to do is just walk back and forth and just enjoy the peace, right? Enjoy the calm and just relax, enjoy what is going on. This is quite nice. When you walk back and forth, you just feel the happiness of just being here on retreat and just being able to relax and just feeling that sense of joy, perhaps, that is available right here. That is one way. Just walk back and forth. Don't do anything in particular. Allow your mind a little bit of playtime, right, to just run around a little bit. Not too much, but just a little bit. Sometimes that is quite a nice thing to do. Remember that all of these things, it is basically you have to take charge of your meditation. You have to know what you need at any particular time, right? So if you feel a bit tense, or you feel a bit like you need to relax a little bit, then that is a great thing to do. Or you feel that your meditation has kind of come to a natural end in sitting, then that can also be a nice thing to do. Another thing you can do, which is very useful during walking meditation, is to contemplate something, right? To reflect on a particular theme. So, for example, death contemplation can be very useful when you're walking. It's more natural to think while you're walking than when you're sitting, because the body is moving, so the mind also moves more freely when you walk. You can contemplate something. Contemplate death. Death is a very powerful contemplation. Death includes anicca, right? It includes a degree of anatta, and it also includes dukkha. So when you're thinking about death, you are kind of looking at all the three characteristics right away here. So it can be very useful. And if you do the death contemplation well, I will talk more about this later on, and you're able to make it powerful, it can actually make you very peaceful as well. Any kind of reflection, right? Sometimes remember the Buddha said that after you read a discourse or you hear a discourse of the Buddha, you should reflect on that discourse. What does it actually mean? This is one of the things that the Buddha talks about in many, many times in the suttas. Don't just listen and then walk up and walk away and forget about it. Reflect on it. What does it mean? Right? And by reflecting on it, it kind of sinks in a much deeper way. If you let go of it straight away, you don't think about it, then it is likely it just becomes a very superficial understanding and superficial knowledge. That is another thing you can do. Reflect on the sutta. A third thing you can do, or a fourth, or whatever it is, I'm sure we're getting to now, is you can, if you want to do more samadhi type of meditation, mindfulness type of meditation, you can watch your feet, right? Feel the feet as you're moving on the ground. So you have a length of walking meditation length of maybe 30 steps or something like that, maybe a little bit less, 25 to 30 steps. And then you feel the feet touching the ground as you're walking. One foot touching the ground, the other one lifting, right? And you just follow the movement of the feet in a similar way that you follow the breath during breath meditation. So do that. If you feel peaceful and that feels natural and nice, please do that. So the important point here is not to have a particular technique that you always do. The important point is to understand what is it that my mind needs at this particular time. And once you understand what your mind needs, then you can actually decide what is the right thing to do during walking meditation.
සත්මන් භාවනාව කරන්න ආකාර ගණනාවක් තියෙනවා අපි හිඳගෙන කරන භාවනාවල් කරනවා වගේම එක්තරා බුරුම හාමුදුරුවක් යෝජනා කළා බොහෝ වෙලාවක් හිඳගෙන භාවනා කරාට පස්සේ අපි යම් ස්වාභාවිකව මේ භාවනාව නතර වෙන තරක් වෙනවා එතෙන්ට ආවට පස්සේ අපිට පුළුවන් නිකන් එහෙමේ ඉදිරියටත් පසුපසටත් ඇවිදින්න ඒක ඒ ඇවිදිද්දී අපිට පුළුවන් විනෝදයෙන් සංසුන්ව ඇවිදින්න ඒ වගේම අපිට පුළුවන් ඒ එක්තරා ක්‍රමයක් අපිට ඒ වේදන අපි මනසට අපි ටිකක් විවේකයක් දෙන්න පුළුවන් සෙල්ලම් කරන්න කියලා හැබැයි බොහොම අඩුවෙන් අපි මාර්ගිකීම ගන්න ඕනේ ඒ භාවනාව තුළ ඒ කියන්නේ මනසට ටිකක් රිලැක්ස් එහෙම හි සක්මන් කරන්න ඉඩක් දීලා අයතතිය සැහැල්ලු කරගෙන අපිට පුළුවන් තව තවත් සැහැල්ලු භාවයටපත් වෙන්න මෙතන මේ අදහස තමයි අපේ ආකල්පය අනුව අපි තෝරා ගන්න ඕනේ කුමන භාවනාවක්ද අපි කරන්න ඕනේ කියලා ඒ තත්ත්වය අනුව. ඒ වගේම අපිට පුළුවන් තවත් ක්‍රමයක් තමයි මරණය ගැන සිහි කරමින් ඒ භාව සක්මන් භාවනාව කරන්න මරණානුස්සතිය වඩමින්. අපිට පුළුවන් සූත්‍රයක් ඇහුවට පස්සේ සූත්‍රය ගැනම හිතමින් බුදුහාමුදුරුවන්ගේ උපදේශය තමයි සූත්‍රයක් ඇහුවාම ඒ සූත්‍රය ගැන නැවත නැවත හිතන්න කියන එක. එහෙම හිතමින් පුළුවන් අපිට භාවනා කරන්න. ඒ වගේම සමාධීන් වැඩමින් අපිට භාවනා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේ සමාධිය වැඩෙන ආකාරයට අපේ පාද වල විඳීම් කොයි ආකාරයටද දැනෙන්නේ කියලා විඳිමින් අපිට සක්මනේ යෙදෙන්න පුළුවන්. අපේ පාද කොහොමද භූමියේ ගැටිලා ඒ විඳීම දැනෙන්නේ? හරියට ඒ ආනාපාන සති භාවනාව වඩනවා වගේ. අපිම අවශ්‍ය වාතාවරණයට අනුව සක්මන් භාවනාවක් අපිට පුළුවන් සකසා ගන්න. පින්න ස්වාමීන් වහන්සේ මිත්‍යා සමාධිය යනු අකුසල අරමුණක් තුළ සිත පැවැත්වීමයි. පංච නීවරණම අකුසල රාශියක් බව භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. භාවනාවේදී පංච නීවරණ වලට සිත නැතු වීමෙන් වළක්වා ගන්නා අයුරු පහදා දෙන්න කලින් පැහැදිලි වුණා නේද? venerable sir the mitya samadhi means maintaining the mind in unwholesome object. Five hindrances by themselves are a bunch of unwholesome things, unwholesome objects that was told by the Buddha. How do we abstain from the five hindrances in our meditation? Please kindly explain. He gave an answer earlier.
Okay. Yes, how do you abstain from the five hindrances? Interesting way of putting it. Basically, this is what the whole thing is about, right? We're talking about this morning about the Noble Eightfold Path being a path of purity, in a sense, the Visuddhi Magga. So how you abstain from these things is all the purification that you do from the beginning of the path all the way through this. You learn how to purify yourself, starting by purifying body and speech, and then learning how to deal with the mind in such a way that you're reducing these defilements. This is what this is all about, right? And I will talk a lot about this during this retreat, because this is a very important part of right effort. It is a very important part of right sati as well. So for now, just remember that this is what the whole path is really about, is how to overcome the five hindrances so that the mind is ready for deep meditation, for samadhi. This is what this whole path is about. So I won't go into any more details right now because it gets too involved. But later on, we definitely will have.
නීවරණ බැහැර කිරීම තමයි මේ දැනට අපි මේ සාකච්ඡා කරගෙන යන හැමදේම මූලිකම අරමුණ. ඒ තුළින් පිරිසිදු භාවයටපත් වීම, ඒ කියන්නේ විසුද්ධි මාර්ග කියලා මම මුලින් පැහැදිලි කරපු එක. ඒ පොත නෙමෙයි පිරිසිදු වූ පැවැත්ම කියන එක, අපේ පිරිසිදු වූ මාර්ගය, පුහුණු මාර්ගය කියන එක. කයේ වචනයේ පිරිසිදු භාවය, මේ ගැන වැඩිපුර ඉදිරි දවස්වලදී කියවෙනවා මේ පුහුණුව තුළ. දැනට මේ මනස ගැඹුරු සමාධීන් වලටපත් වීමට තමයි අපි නීවරණ වලින් මිදෙන්නේ කියන එකත්, ඒ වගේම නීවරණ වලින් මිදීමට අපේ සැහැල්ලු භාවයටපත් වෙලා කෙමින් කෙමින් සිහිය උපදවා ගැනීමටපත් ගැනීම ආදී දේවල් තුළින් අපිට පුළුවන් නීවරණ වලින් මිදෙන්න කියන එක මතක තියාගන්න. ඉදිරියේදී තවත් මේවා පැහැදිලි කරනවා ඇති. පූජනීය මහා හිම්පාණන් වහන්සේ ශීලාදී ගුණධර්මවල යෙදෙන භික්ෂුවට බාධා වලින් මිදීමට ශක්තිමත් මඟ පහදා දෙන්න. බුදු සරණයි. Venerable Sir, to a bhikkhu who is practicing morality etc. virtues, please explain how to abstain from obstacles to him. For a monk who is practicing virtues, how can he abstain from the obstacles?
Okay, you're probably meaning like the hindrances, is that what it means? Probably, yeah. So how to avoid, well, already you're on the right track, right? So if you're practicing virtue in the right way, starting with the Patimokkha Sila, that's already a good start. But remember that the Patimokkha Sila, and this is what I say, is not enough in its own right. It's only a beginning point. And this is one of the reasons sometimes why perhaps people don't make enough progress, that we focus too much on the negative side of virtue, focusing always on what we're not supposed to do. But what we're not supposed to do is not sufficient. We also have to remind ourselves what we actually are supposed to do. And this is true for bhikkhus, it's true for lay people, for bhikkhunis, for anyone who's practicing this path, is that we need to do the good things in life as well, to say the kind things to other people, to do the acts of generosity, to do all the kind deeds. And as we do that, we are building up this sense of brightness in the mind, the sense of happiness in the mind. This is like the fuel for meditation in a sense, when the sila becomes very good, both by avoiding the bad, but also by doing the good, it becomes something very powerful. And then, and again, once more, this is what I will talk about later on in the path, we also need to deal with the mind more directly. We need to learn how to overcome vyapada, how to overcome kamachanda, and I will talk about this in detail later on, so I will not talk about that now.
අපිට සීලාදී ගුණ ධර්ම පුහුණු වෙනවා කියලා, අපි සීලාදී ගුණ ධර්ම පුහුණු වෙනවා කියලා කියන්නේ දැනටමත් අපි නිවැරදි මාර්ගයේ ඉන්නවා කියන එක. විශේෂයෙන්ම අපි අවබෝධ කරගන්න ඕනේ මේ ප්‍රතිමෝක්ෂ සංවරය කියන එක සුවිශේෂ දෙයක්. ඒ ප්‍රතිමෝක්ෂ සංවරය තුළ අපි තේරුම් ගන්න ඕනේ අතහරින පැත්ත විතරක් නෙමෙයි, අපි දිනු කරගන්න හොඳ දේවලුත් තියෙනවා කියලා අපිටම මතක් කර දෙන්න ඕනේ. දේවල් වලින් වැළකීම පමණක් නෙමෙයි, තවත් දේවල් දිනු කිරීමකුත් එතනින් අදහස් වෙනවා කියලා අපි වික්ෂුන් වහන්සේලා විසින් අපි මතකයට ගන්න ඕනේ. අපි එහෙම කරගෙන යද්දී කිසියම් සතුට, ප්‍රීතිය වගේ හැඟීමක් අපිට දැනෙනවා අපේ මනස තුළ. ඒ මනස කෙරෙහි අපි ගනුදෙනු කරන ආකාරයයි වැදගත් වෙන්නේ. ඉතින් මේ ගැන තවදුරටත් ඉදිරියේදී පැහැදිලි වේවි. පැහැදිලි කරලා දෙනවා අපි කොහොමද මේ බාධා වලින් මිදෙන්නේ කියලා. බුදුදහමේ රාග චරිත ආදී චරිත හයක් ගැන සඳහන් වේ. අපගේ චරිතවලට ගැලපෙන භාවනා තෝරාගන්නේ කෙසේද? In Buddhism there are six characters explained. For example, lustful characters, etc. How do we select a meditation according to our character?
Okay, so the idea of characters, I think, is only found in the Visuddhimagga. It's not actually found in the sutta. I think it's the Visuddhimagga where it occurs. I haven't read, I only read small parts of the Visuddhimagga. I don't actually know this book all that well. But it's not really found in the sutta. So the Buddha doesn't really talk about characters as such. What he talks about is more like defilements, right? Problems. And there are always two main problems. And that is always the first two hindrances, Kama Chanda and Vyapada, are the two main problems in meditation. So all you have to do really is you have to, one of the things of course about meditation practice and having a sense of sati and having a being on a meditation retreat is the opportunity to know more about yourself, to learn about yourself. As a monastic we have even more opportunity for that, right? So know your defilements, know what your main problems are, what is it that irritates you, what are the things that upset you, what are the things that you desire, right? And the more you understand your mind, the more you understand where your problems are, the more easy it is to decide what you should do about it. So if you find that you have problem with ill will or problem with upset in life, then of course you should ideally develop metta, right, as a counteraction to that. But more importantly, not just developing metta, but also knowing how to deal with individual people, knowing how to deal with changing your perceptions, learning how to see people in a new way, understanding people, not getting upset, but understanding that people themselves do things because of cause and conditions, and not because they want to do bad things, etc. It's all about shifting our perceptions, learning how to look at things in a different way. If the problem is karma chanda or desire for things, then again we have to learn how to perceive these things in a new way. And as you perceive things in a new way, you can move away from these things. So I don't normally follow the way that the Visuddhimagga teaches. I normally always go back to the early suttas, and that's what I look at for my inspiration in my practice.
මේ චරිත ගැන සඳහන් වෙලා තියෙන්නේ බහුල වශයෙන් විසුද්ධි මාර්ගය වෙන්න පුළුවන් විසුද්ධි මාර්ගයේ මහත් වැඩි දුර වැඩි වශයෙන් කියවලා නැති වුණා මොකද මේවා ගැන සූත්‍රවල සඳහන් වීමක් උන්වහන්සේට මතක් වෙන්නේ නැහැ කියලා පැහැදිලි වුණා මේ චරිත දිහා අවධානය යොමු කරාම අපේ තියෙන ක්ලේශම තමයි තියෙන ප්‍රශ්නේ කාම ඡන්ද ව්‍යාපාද ආදී වශයෙන් එතකොට අපි කළ යුතු දේ තමයි සිහිය උපදවා ගැනීම භික්ෂුවක් විදියට අපිට පුළුවන් අපිටම අසතුටුගෙන දේවල් තේරුම් අරගත්තාම අපිම තීරණයක් ගන්න පුළුවන් කුමක්ද කළ යුත්තේ මේකට කියලා. එතකොට එක් එක් පුජ්‍යලයන් සම්බන්ධව එක් එක් දේවල් සම්බන්ධව අපි ගනුදෙනු කරන ආකාරය වෙනස් වෙනවා. එතකොට අපේ ආකල්ප වෙනස් වීම තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. අපි අලුත් ආකාරයෙන් දේවල් දිහා බලන විදියක් එතකොට අපි තුලම උපදිනවා. ඒ විදිහටයි ඒ චරිත ගැන උන්වහන්සේට වැටහෙන්නේ. එතකොට චරිතනුව භාවනාව උපදෙස් දීමක් උන්වහන්සේ අනුගමනය කරන්නේ නැතිලු. මොකද විසුද්ධි මාර්ගයේ උන්වහන්සේ අනුගමනය කරන්නේ නැති නිසා උන්වහන්සේ වැඩිපුරම අවබෝධයට වගේම භාවනා උපදෙස් සඳහා භාවිත කරන්නේ සූත්‍ර නිසා, මුල් බුදු සමයේ තියෙන සූත්‍ර නිසා ඒ චරිත සම්බන්ධව එබඳු පිළිතුරක් තමයි උන්වහන්සේ ලබා දුන්නේ. අප කය දිහා බලන්න ඕනේ මනසින් පිටතින්ද ඇතුළතින්ද භාවනාවේදී හුස්ම ආශ්වාස ප්‍රාශ්වාසය නගන යාමේදී අප කුමක් කළ යුතුද වැඩිදුර භාවනා කරගෙන යන විට හිත දැඩි ලෙස වේදනාවට පත් වේ එවිට අප කුමක් කළ යුතුද There are three questions in the book. How should we look at the body? Should we look at through the through outside or through inside, from outside or from inside. So in parentheses it says from outside means from the mind. You got it? So how should we look at the body?
Okay.
From outside or from the inside. Then this, so you can explain, you can give an answer for the first question.
Okay, can I?
Yeah.
Okay. Maybe I can't.
No. Yeah.
I'm not sure. how should we look at the body from the outside or from the inside? I'm not sure if I fully understand what is meant by this, but the idea of the body, basically the idea of the body is to find a kind of neutral ground, right? A neutral ground is not to see the body as ugly or see it as beautiful, but to see it as somewhere in between, as something which is quite irrelevant in a sense. That is the idea. So if you want to focus and you want to do body contemplation, of course the standard body contemplation in the suttas is the 32 parts of the body. So you just see the body for what it is, consisting of 32 parts, and usually when you do this kind of meditation, you focus on your own body. And it doesn't really matter how you do that, whether it's from the inside or outside or whatever, as long as you focus on yourself and you have some feeling for the 32 parts, you understand that this is what you consist of, right? You can focus on that in any way you like, really, as long as you do the focus on yourself.
ප්‍රශ්නේ හරියටම තේරුණාද කියලා මම හිතන්නේ දැන් නැතිලු. නමුත් අපි කරන භාවනාව අනුව තමයි කයට අපි අවධානය යොමු කරන්න ඕනේ. කය අනුපස්සනාව වඩනවා නම් අපිට පුළුවන් කයෙහි කොටස් 32ට අවධානය යොමු කරන්න. ඔබේම කය තමයි එතනදී අපි සැලකිල්ලට ගන්න. ඔබ කැමති ආකාරයකට පුළුවන්. එතකොට භාවනා කරන්නේ කොහොමද, කයට අවධානය යොමු කරන්නේ කොහොමද කියලා තීරණය කරන්න. The next question is, in meditation, when the breath disappears, what should we do? That's the question.
Okay. You want to say hello as well? Okay.
Bhavanavadi husma aswasa prasasa nodini yamedi apakumak kalayutuda.
Okay, so when it depends on how the breath disappears. The breath can disappear in many different ways. If the breath disappears and there's nothing else happening here, and there's nothing there, then very often all you have to do is just to wait. Sometimes people get afraid, the breath is gone, and they think, oh, I'm not breathing anymore, maybe I'm going to die. Sometimes people think that, but you don't really have to worry about that. If you have stopped breathing, the breath will come back by itself. So then all you can do is just wait, right? Wait in the present moment. A lot of the meditation is about waiting, about being patient, about allowing things to be. And then as you wait, the breath will tend to come back again eventually by itself. This is basically what happens. Just wait. And usually the reason why the breath disappears is that perhaps the mindfulness is a little bit too weak, right? This is often what happens. And then when the breath reappears again after a while, you just continue where you left off, allowing the mindfulness to build up. If the breath disappears because you are going very deep, let's say that a nimitta can arise, right? When I use the word nimitta, I mean like a disc of light or something arising in the mind. If that happens, and the breath kind of fades into the background, then all you do is you just move your attention gradually over to the nimitta and away from the breath. Sometimes your attention can be a little bit on both on the nimitta and the breath at the same time, but gradually your attention goes from the breath over to the nimitta. So this is then one way that this attention changes as you do your meditation practice.
Husma aswasa prasasa nadini gayata passe api kumak kale yutudakin prashneyata den pilithura thamai eya aswasa prasasa නැති වෙලා යන ආකාරය අනුවයි ඒ තීරණය වෙන්නේ. සමහරවිට අපි එකපාරටම බය වුණා නම් මැරෙයි කියලා හරි හුස්ම හිර වෙයි කියලා හරි කොහොම හරි බයක් ඇති වුණා නම් එහෙම බය වෙන්නේ නැති වෙන ආකාරයට ආකල්පයක් අපි සකස් කරගන්න ඕනේ මේ හුස්ම රැල්ල ස්වභාවිකවම ආපහු එනවා කියලා. ඒ වෙනුවෙන් අපි ටිකක් ඉඳ දීලා බලන් ඉන්න එකයි කරන්න ඕනේ. අපිට පුළුවන් සිහියට ඉඳ දීලා ඉන්න. ඒ වගේම සමහරවිට නිමිත්ත ඇති වෙන්න පුළුවන්. ඒක හරියට ප්‍රභාස්වර ආලෝකයක් වගේ ස්වභාවයක්. එතකොට අපි පිළිවෙලින් එය ඇති වෙන ආකාරයට අපේ අවධානය යොමු කරන්න පුළුවන්. අපිට ඒ වගේම පුළුවන් සමහරවිට නිමිත්තටත් හුස්මටත් කියන දෙකටම අවධානය යොමු වුණාම හුස්ම රැල්ලෙන් අවධානය මිදිලා නිමිත්තට පමණක් අවධානය යොමු වෙන ආකාරයට අපිට ටිකක් භාවනාවේ දෙන්න පුළුවන් ඉඩ දීලා ඉන්නට පුළුවන්. එතකොට අපි අවධානය යොමු කරන ආකාරය අනුවයි අවධානයට ඉඩ දෙන ආකාරය අනුවයි එය තීරණය වෙන්නේ. Next question is වැඩිදුර භාවනා කරගෙන යන විට හිස දැඩි ලෙස වේදනාවට පත්වේ. එවිට අප කුමක් කළ යුතුද? When we continue the meditation further, there is a severe pain in the head area. What should we do at that time?
Okay, so there is a severe pain in the head. Okay, so I think that if there is a severe pain, then usually there must be a reason for that. So you should try to find out the reason why there is a pain. Maybe that it is because you are focusing too much, you're using some kind of willpower. So if that is happening, if you are find that the breath disappears, and after the breath disappears, pain arises, then I think maybe at that point, what you have to do is to just breathe a little bit more deeply here, so that the breath reappears again. Right? This is, you need to do something so you don't actually strain yourself in such a way that you get a headache. I don't know why you're getting a headache, but most usually the reason why people get headache in meditation is because they're using too much willpower. And if the breath disappears, maybe you get worried, or maybe you try to focus too hard, you try to grasp onto the breath or something like that, and that could perhaps be the cause for the headache. It's very difficult to know exactly what is going on here, but I would suspect that might be the reason. So then instead of allowing that to happen, take a couple of deep breaths, or at least a little bit more deep, so that the breath reappears again, and then you can go back to following the breath. But remember that throughout this whole process, remember that it is so important to have a clear sense of mindfulness before the breath meditation begins. And very often, if the mindfulness is strong before you start the breath meditation, many of the problems that often arise in meditation, they disappear. You don't actually have those problems so much anymore. Very often, a lot of the problems we have is because we go too quickly to the breath without having prepared the mind to actually do the breath meditation.
මේ වේදනාව ඇති වෙන හේතුව අපි හොයාගන්න ඕනේ. දැඩි වේදනාවක් හිස ඇති වෙන්නේ ඇයි කියලා සමහර ලාවට අපි ඕනටදී ඉලක්ක කරන්න යන නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හුස්ම රැල්ල නැති වෙලා ගියාට පස්සේ අපි ඒක ඉලක්ක කරන්න යන නිසා වෙන්න පුළුවන්. නමුත් අපි ඒ වෙලාවට ටිකක් වැඩියෙන් හුස්ම අවධානයෙන් අරගෙන කයට අවශ්‍ය ආස්වාස ප්‍රාස්වාස ලබා දුන්නහම සමහර තේ වේදනාවක් නැති වෙවි. මේ වේදනාව ඇති වෙන්න හේතුව කුමක්ද කියලා ඇත්තටම කියන්න මම දන්නේ නැති වුණත් සමහරවිට වැඩි වැඩියෙන් කනගාටු වෙන එක, එහෙම නැත්නම් වැඩියෙන් දේවල් වලට ඇලෙන එක, එහෙම නැත්නම් හුස්ම රැල්ලට වැඩියෙන් ඇලෙන එක වෙන්න පුළුවන් හේතුව මොකද්ද හරි හේතුව කියලා දැනගන්න අමාරුයි. අපි පැහැදිලි සිහියක් උපදවා ගන්න එක අවශ්‍යයි. මේ හුස්ම රැල්ලට අවධානය යොමු කරන්න කලින් එකපාරටම හුස්ම රැල්ලටම අපි අවධානය යොමු කරන්න යන්නේ නැහැ. භාවනාව පටන් ගනිද්දී සිහිය උපදවා ගන්න නැතිව.
Tomorrow I think. I'm feeling pretty tired now, so I think I better stop there otherwise.
Sure.
How many more questions do you have?
Two more left.
Let's do those tomorrow. Yeah, good idea. Okay, so thank you. We'll see you tomorrow morning.
උනන්සිට මහන්සි නිසා මේ ප්‍රශ්න දෙක හෙට දවසට යොමු කරනවා කියලා. හෙට උදේට මුණ ගැහෙන්න.